අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ සමග එකතුව රුහුණු ගුරු ගෙදර වැඩසටහනින් ඔබ හමුවට එන මම අකුරැස්ස සෞභාග්‍යා විද්‍යාලයේ සිංහල විෂය භාරාචාරිණී දිල්රුක්ෂි ජයලත්ගේ දුවේ පුතේ අද අපි කතා කරන්නේ බැද්දේ ගම නව කතාවෙහි භාෂාත්මක ලක්ෂණ පිළිබඳව. ආසියානු ජන සමාජයේ නිර්මාණය වෙලා තියෙන්නේ පීතෘ මූලික සමාජයක් විදියට. නිවසක තාත්තා, එහෙමත් නැතිනම් ස්වාමියා, නොමෙතිනම් නිවසට වහලය නැහැ වගේ බැඳීමක් තමයි පුරුෂ පාර්ශවය හා නිවස අතර තියෙන්නේ. ඉතින් මේ බැඳීම් නොමැති තැන ස්ත්‍රී පාර්ශවයට විඳින්ට සිදුවන නීකවිද පිරිපතයන් අපූරුවට විග්‍රහ කරමින් තමයි ලෙනාඩ් වුල්ෆ් මහතා විසින් විලේජ් ඉන් ද ජංගල් කෘතිය රචනා කරලා තියෙන්නේ. ඒ.පී. ගුණරත්නයන් විසින් මේ කෘතිය බැද්දේ ගම නමින් පරිවර්තනය කළා. ඉතින් දුවේ පුතේ, බැද්දේ ගම කෘතියේ නමය පරිච්ඡේදය තමයි ඔබට නියමිත කොටස. මේ කොටසේ භාෂාත්මක ලක්ෂණ මොනවද කියලා කතා කරන්නයි මගේ මේ සූදානම. පුතාලට මම දීලා තියෙන නිබන්ධනය අරගෙන බලන්න. ඒකේ තියෙනවා භාෂාත්මක ලක්ෂණවලට උදාහරණ 21ක්. ඒ වගේම පහලින් තියෙනවා මේ පාඩමේ ඇතුළත් බස්වහර කිහිපයකට වර්ග කරලා. පුතාලට කරන්න තියෙන්නේ මම පාඩම සාකච්ඡා කරද්දී ඒ ලක්ෂණයට නියමිත අංකය මොන බස්වහරටද අයිති වෙන්නේ කියලා බලලා ඒ අංකය විතරක් අදාළ කොටුවෙන් ලියන එක. තේරුණාද? අංකය විතරයි ලියන්න ඕන. බැද්දේ ගම නවකතාකරුවා ඉතාමත් ප්‍රශස්ත අන්දමින් තමන්ගේ භාෂාව හසුරුවලා තියෙනවා පුතේ. විශේෂයෙන්ම මේ නවකතාව කියවන පාඨකයාගේ හදවත නවකතාවත් සමග ඒකාබද්ධ කරන්න භාවාත්මක බස්වහරක්, එහෙමත් නැතිනම් හැඟීම් දනවන බස්වහරකින් මේ නවකතාව පෝෂණය කරලා තියෙනවා. බබුන්ගේ සිරගතවීමත් සිලිඳුගේ සිරගතවීමිනුත් අනතුරුව පුංචි මෙනිකාගේ වෙන අවිනිශ්චිත ජීවිතය ගැන සහෘදයාට දැනෙන ආකාරයට විග්‍රහ කරන්න කතුවරයා සමත් වෙලා තියෙනවා. පුංචි මෙනිකා දවසින් වැඩි කාලයක් ගත කළේ මේ බියකරු සිතිවිලිවල පැටලී ගෙයි පිලේ හිඳ නිකටට අත තබාගත් ගමන්ය. මේ යෙදුමෙන් පැහැදිලි වෙන්නේ පුංචි මෙනිකාගේ දැවෙන සිතිවිලිවල ස්වභාවය. එය සහෘදයාගේ හැඟීම් කම්පනය කරවන සුළුවීම මේ භාෂාවේ තියෙන විශේෂත්වයක්. එවැනි බස්වහර හඳුන්වන්නේ පුතේ භාවාත්මක බස්වහර කියලා. ඒ වගේම අවවහා සුළඟත්, වෙහෙසත් බඩගින්නත්, ලිඩ දුකත්, ශරීර ශක්තිය මෙන්ම මානසික ශක්තියද උරා බොයි වැනි යෙදුම් භාවිත කිරීම තුළින් කැලෑ බද ගමක මිනිසුන්ගේ කටුක ජීවිතය තදින්ම දැනවීමට කතුවරය උත්සාහ කරනවා. උරා බොයි වැනි වදන් භාවිතයත් සහෘදයාගේ හැඟීම් කරුණාවෙන් උද්දීපනය කිරීමට සමත් වෙනවා. ඒ නිසා තමයි පුතේ මේ යෙදුමත් භාවාත්මක බස්වහරට නෑකම් කියනවා කියලා අපි කියන්නේ. පුතාලට පැහැදිලි ඇති දැන් භාවාත්මක බස්වහර පිළිබඳව. හොඳයි, අපි ඊළඟට බලමු සංවාදශීලී බස්වහර ගැන. මේ කතාව පුරාම සංවාද බොහොමයක් අපිට මුණ ගැහෙනවා. ඒ සංවාද අතරින් ඔවුන්ගේ ජන ජීවිතය විවිධ මත ගැටුම්, මානවයන්ගේ සිතුම් පැතුම් බොහොමයක් අපිට හඳුනා ගන්න පුළුවන්. මොනවද පුතේ මේ සංවාද වලින් හඳුනා ගන්න පුළුවන්? බැද්දේ ගම ජනතාවගේ ජන ජීවිතය විවිධ මත ගැටුම්, මානවයන්ගේ සිතුම් පැතුම් ආදිය. බැත්තේ ගම ගම්මුන්ගේ චිත්තාභ්‍යන්තරේ විග්‍රහ කරන කතාකරුවා එයට සංවාදශීලී භාෂාව මනාව උපයෝගී කරගෙන තියෙන ආකාරය අපට පෙනෙන්න තියෙනවා පුතේ. නෑ නෑ නෑ, තුන් මාසෙකට කලින් වෙන්න ඕනෑ. තම අදහසම නිවැරදී කියලා සිතන ගම්මුන් සිටින ගමක් බවට බැද්දේ ගම පත්වන ආකාරය ඉතාමත්ම අපූරුවට දක්වනවා. ඒ වගේම පුතේ, පුංචි මැණික බබුන්ව බලන්න හිරගෙදරට ගිය අවස්ථාවේදී හිරපල්ල පුංචි මැණිකාව වංචනික ලෙස ග්‍රහණයට නතු කරගන්න හදන ආකාරය, උඹ ළඟ සල්ලි හැම තියෙනවාද ගෑණියේ යන සංවාදයෙන් ගම්ම්‍ය වෙනවා. ඒකෙන් පුළුවන් පුතේ අපිට මේ සමාජයේ මිනිසුන් කොයිතරම්නම් ක්‍රූරයිද, මිනිසුන්ගේ හදවතේ දැනෙන වේදනාත්මක හැඟීම් පවා විකුණගෙන කන සමාජයක් බවට අද සමාජයේ පත්වලා තියෙනවා කියන එකට උදාහරණයක් අරගන්න. පුංචි මැණිකාට මුණ ගැසෙන මහලු මිනිසා පවසන උඹ පලයන් ළමයා ආපහු ගමට කියන යෙදුමින් මහලු මිනිසාගේ දයාන්විත හැඟීම් ඉස්මතු වෙනවා. අපිට ඒ උදාහරණනුත් පුතේ හඳුනගන්න පුළුවන්. නරක මිනිසුන්ට වගේම හොඳ මිනිසුනුත් මේ සමාජයේ තුල ඉන්නවා. හැබැයි බොහොම අතලොස්සක් දෙනා තමයි එහෙම ඉන්නේ. ඉතින් පුතේ, මේ උදාහරණ දිහා බලද්දී මානවයන්ගේ චිත්තාභ්‍යන්තර හැඟීම් ඉස්මතු කරන්න මේ කතාව තුල සංවාදශීලී භාෂාව උපයෝගී කරගත් බව අපට පැහැදිලි. ඒ වගේම පුතේ, ඇටුවන් බැහී ගිය ගහක් මෙන්, සම ගසක පොත්තක් මෙන් වැනි උපමා භාවිත කිරීමකුත් මේ කතාව පුරාම දැක්වෙනවා. කර්ලිනා හාමිගේ බාහිර චරිත නිරූපණය විස්තර කිරීමට උපමා යොදාගෙන තියෙනවා වගේම පුංචි මැණිකාගේ බලාපොරොත්තු කඩවීම පෙන්눔 කරන්නත් උපමා යොදාගෙන තියෙනවා. ජීවිතේ බොහෝ කරදර විඳ දරාගෙන ජීවිතයට තනිවම මුහුණ දෙන ගැහැණියක් වෙන පුංචි මැණිකා ඇයගේ එකම බලාපොරොත්තුව සොයා යන ආකාරයේ දීර්ඝ ලෙස මේ පරිච්ඡේදය තුල විග්‍රහ වෙනවා. ඒ සොයා යාම තුලදී පුතේ පුංචි මැණිකා දකින යම් යම් දේවල් උදාහරණ විදිහට ගත්තොත් මහලු මිනිසෙක්, වියලි තනකොළ, කෙට්ටු එළදෙනුන්, වේලිච්ච කුඹුර යනාදී දේවල් සංකේත විදිහට අපට හඳුන්වන්න පුළුවන්. මේ සියලුම සංකේතවලින් කතුවරයා බලාපොරොත්තු වෙන්නේ පුංචි මැණිකා බබුන් සොයා යාමේ බලාපොරොත්තුවේ අවසානය පෙන්වන්න. පුතාලට පැහැදිලි ඇති සංකේතාත්මක බස්වර මෙම කතාව තුළ භාවිත කරලා තියෙනවා කියන්න හොඳ උදාහරණ කිහිපයක් තමයි අපි ඒ සාකච්ඡා කළේ. මොනවද සංකේතාත්මක බස්වහරට අයත් වෙන්නේ එහෙනම්? මහලු මිනිසෙක්, වියලි තනකොළ, කෙට්ටු එළදෙනුන්, වේලිච්ච කුඹුර. පැහැදිලිද පුතාලට? ඊළඟට අපි බලමු අනුප්‍රාසාත්මක යෙදුම් ගැන. මම පුතාලට මේ පැවරුමේ දීලා තියෙන්නේ අනුප්‍රාසාත්මක යෙදුම් කිහිපයක් විතරයි. මේ කතාව තුළ බොහෝ අනුප්‍රාසාත්මක යෙදුම් දකින්න පුළුවන්. චේතනා ශක්තියත්, කල්පනා ශක්තියත්, වේදනා ශක්තියත් කියන මේ යෙදුම අනුප්‍රාසාත්මක යෙදුම් වලට අපි ගන්නවා. මේ යෙදුම තුළින් හරි අපූර්ව රසයක්, කතාව තුළ ගැබ් වෙලා තියෙනවා පුතේ. ප්‍රශ්න කරදරවලට දිගින් දිගටම මුහුණ දෙද්දී මිනිසුන්ගේ ජීවිතයේ සිදුවන වෙනස්කම් හිතට දැනෙන විදියට ගෙනහැර දක්වන්න කතුවරයා මේ යෙදුමෙන් සමත් වෙලා තියෙනවා. කිව්වොත් නිවැරදි. පුතාල දන්නවා මිනිස්සෙක්ට කාලයක් යද්දී චේතනාවත් කල්පනාවත් දැනීමත් හීන වෙලා යනවා. පුතාල මතක් කරගන්නකෝ පුතාලගේ ගෙවල් වල ඉන්න ආච්චිල සීයලා ගැන. එයාලගේ වයසත් එක්ක, එයාලගේ උපු කාලයත් එක්ක එයාලට දැනෙන හැඟීම්, දැනීම්, කල්පනා ශක්තිය හීන වෙලා ගිහිල්ලා තමයි එයාලා ඉන්නේ. ඉතින් මේ අනුප්‍රාසාත්මක යෙදුමින් කතුවරයා ඒක සහෘදයාට දනවන්නට ඉඩ සලස්වනවා. ඒ වගේම නෑ නෑ නෑ, වේලක් ඇර වේලක් වගේ යෙදුම් තුලිනුත් අනුප්‍රාස රසය ජනනය කරනවා. පැහැදිලි නේද දුවල පුතාලට? හොඳයි දුවේ පුතේ, අපි ඊළඟට බලමු ග්‍රාමීය ජනවහර කොහොමද මේ කතාවේ ඇතුළත් වෙන්නේ කියලා. උඹ මේ ගමේ ඉන්න කවුරු හරි කසාද බැඳගනින්. මෝඩයා, කසාද බැඳගනින්. ගෙයි පිලේ හිඳ නිකටට අත තබා. වැනි යෙදුම් පුතේ ග්‍රාමීය ජනවහර තුලින් උකහාගත් යෙදුම්. ගැමි සමාජය තුල පිරිමියෙක් නොමැතිව ගැහැණියකට ජීවත් වීමට නොහැකි බව ඒත්තු ගැන්වීමට පුංචි මණිකාව බබුන් නෙනතුරු බලා නොඉඳ කසාද බැඳගන්න කියන යෙදුමින් පැහැදිලි වෙනවා. ඒ වගේම විපත්තියක් වුණු වෙලාවට ගැමි සමාජයේ ඉරියව් නිකටට අත තබාගෙන යන යෙදුමින් පැහැදිලි වෙනවා. ඒ කියන්නේ පුතේ, බැද්දේ ගම කතාව තුළට ග්‍රාමීය ජන ජීවිතය ආරෝපණය කරන්න මේ ජනවහර උපකාරී වෙලා තියෙනවා කියන එක. ඒ වගේම අවස්ථා හා සිද්ධි නිරූපණය කරලා තියෙන ආකාරය බැද්දේ ගම කතාවේ භාෂාවට ලොකු පිටුවහලක්. අපි බලමු කොහොමද මේ අවස්ථා හා සිද්ධි නිරූපණය කරලා තියෙන්නේ කියලා. බැද්දේ ගම අභාවයට යන ගමක් බවට මුලින්ම පෙනෙන්න පටන් ගත්තේ ආරච්චිගේ කැලෑබත් වීමත් එක්ක. කුඩා ගස් හා පඳුරු ඝනව වැඩි වැට යට කරගත්තේය. තුන්වන වැස්ස අවසානයේදී මුළු වත්තේ, ගෙයිත්, කැලයේත් වෙනසක් නොපෑය වගේ යෙදුම් වලින් බැද්දේගම කතාවෙහි භාෂාව පෝෂණය වෙනවා. ඒ වගේම පුංචි මණිකාට මහල්ලා මුණ ගැසෙන අවස්ථාව නිරූපණය කර ඇති භාෂාවත් බැද්දේගම කතාවේ භාෂාව ප්‍රශස්ත ආකාරයට නිරූපණය කරනවා. අඬල වැඩක් නෑ ළමයා. වැනි යෙදුම් වලින් මේ කතාව තුළට දයාව, කරුණාව අරගෙන එනවා කිව්වොත් නිවැරදි. ඒ වගේම පුංචි මණිකාට හිරපල්ලා මුණ ගැසෙන අවස්ථාව ගත්තොත් වංචනික ලෙස අසරණ මිනිසුන්ගෙන් ඵල ප්‍රයෝජනේ ලබා ගන්නා රාජ්‍ය නිලධාරීන් සිටින බව සහෘදයාට ඒත්තු ගන්වන්න මේ කොටස සමත් වෙලා තියෙනවා. දැන් පුතාලට පහදෙලි ඇති බැද්දේ ගම කතාව තුල අන්තර්ගත බස්වහර සම්බන්ධයෙන්. බලන්න පුතේ, මේ බස්වහරේ අවස්ථා හා සිද්ධි නිරූපණය කරලා තියෙන බස්වහර ඉතාම විශේෂයි. පියවරෙන් පියවරට බැද්දේ ගම අභාවයට යන ආකාරය සම්බන්ධයෙන් මේ අවස්ථා හා සිද්ධි නිරූපණයෙන් තමයි විග්‍රහ කරලා තියෙන්නේ. මුලින්ම ආරච්චිගේගේ කැලෑබත් වීම. ඒකට වෙනමම භාෂාවක් යොදාගෙන තියෙනවා. කුඩා ගස්, මාන පඳුරු වැවිලා ආරච්චිගේ මේ නිවස කැලෑබත් වෙන ආකාරය හොඳින්ම විග්‍රහ කරනවා. ඒ වගේම පුංචි මණිකාට මහල්ලා මුණ ගැසෙන අවස්ථාව සහ හිරපල්ලාව මුණගැසෙන අවස්ථා කියන දෙක, මහල්ලාගේ තියෙන ගති ලක්ෂණ සහ හිරපල්ලාගේ තියෙන ගති ලක්ෂණ පිළිඹු කරන්න මනා තෝතැන්නක් කරගන්නවා එහි යොදාගත්තු භාෂාව. මහල්ලා කියලා කියන්නේ බොහොම අහිංසක මිනිස්සෙක්. හැබැයි හිරපල්ලා එහෙම නෙමේ. හිරපල්ලා කූට බුද්ධියක් තියෙන වංචනික රාජ්‍ය නිලධාරියෙක්. මේ දෙදෙනාගේ වෙනස්කම මෙහි භාවිත කරලා තියෙන භාෂාවෙන් අපිට මනාව පිළිඹු කරනවා. හොඳයි. මොනවද පුතේහි අන්තර්ගත බස්වහර? අපි ආයෙම මතක් කරගමු. භාවාත්මක බස්වහර, සංවාදශීලී බස්වහර, උපමා මිශ්‍ර බස්වහර, සංකේතාත්මක බස්වහර, අනුප්‍රාසාත්මක බස්වහර, ජනවහර හා අවස්ථා හා සිද්ධි. මෙන්න මේ ටික තමයි බැද්දේගම නවකතාව තුළ භාවිත බස්වහරට අපිට ඉගෙන ගන්න පුළුවන්. දැන් පුතාලා ආයේ තියෙන පැවරුමේ බලන්න යොදාගත්තු අංක නිවැරදිද කියලා මම කියනකොට පුතාලා ලියා ගන්න. භාවාත්මක බස්වහරට අංක 1.19, සංවාදශීලී බස්වහරට අංක 2.35, උපමා මිශ්‍ර බස්වහරට අංක 20.21, සංකේතාත්මක බස්වහරට අංක 10, 12, 13, 14, අනුප්‍රාසාත්මක බස්වහරට අංක 7, 8, 15, ජනවහරට අංක 4, 6, 9, 16, අවස්ථාහා සිද්ධිවලට අංක 11, 17, 18 යන අංක තමයි පුතේ එන්න ඕනේ. මම ආයෙත් කියන්නම්, පුතාලගේ වැරදීම් තියෙනව නම් නිවැරදි කරගන්න. ඒ වගේම එකම නිදසුන තැන් දෙකකට අයිති වෙලා තියෙන්නත් පුළුවන්. භාවාත්මක බස්වහරට අංක 1.19, සංවාදශීලී බස්වහරට අංක 2.35, උපමා මිශ්‍ර බස්වහරට අංක 20.21, සංකේතාත්මක බස්වහරට අංක 12, 13, 10, 14, අනුප්‍රාසාත්මක බස්වහරට අංක 7, 8, 15, ජනවහරට අංක 4, 6, 9, 16, අවස්ථා හා සිද්ධිවලට අංක 11, 17, 18. මම ආයෙම වතාවක් පුතාලට මේ ගැන සඳහන් කරේ. මේක තමයි පුතේ මේ පාඩමේ ඔයාලා දැනගන්න ඕනි කොටස. ඒ බස්වහරට අදාළ උදාහරණ මොනවද කියලා දැනගත්තේ නැති වුණොතින් භාෂාත්මක ලක්ෂණ කියන කොටසට ඔයාලට පිළිතුරු ලියාගන්න බැරි වෙනවා. හොඳයි පුතේ, අපි අද පාඩමේ අවසානයටයි මේ ඇවිත් තියෙන්නේ. ඉතින් දුවේ පුතේ, සමුගන්නයි මේ සූදානම. ඔබට නිදුක්ව නිරෝගීව ජීවත් වන්නට වාසනාව පතමින් නැවතත් දවසක ඔබ හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නම්. මම අකුරැස්ස සෞභාග්‍ය විද්‍යාලයේ සිංහල විෂය භාරාචාරිණී දිල්රුක්ෂි ජයලත්ගේ. ආයුබෝවන්.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමීත් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
සෑම දිනකම
උදේ 5:30 සිට 6 දක්වා,
සවස 3 සිට 4:30 දක්වා,
සවස 5 සිට 6 දක්වා,
රාත්‍රී 8 සිට 9 දක්වා
මේන් අපේ ඉස්කෝලේ
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන්
දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මග පෙන්වීමෙන්
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව FM රුහුණ සමග එක්ව රුහුණේ දරුවන්ට පිදෙන දැනුම් තක්සලාව දැනුම් තක්සලාව
උජියාපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර